ඕම් ශාන්ති. 2025 දහවෙනි මස 14 වෙනි දින උදෑසන මුරලි බාප් දාදා මදුබන් සාරය සුමහිත දරුවනි, ඉතා දිව්‍යමය වූ සංගම යුගය කරුණාබර යුගයයි. පරිවර්තනය සිදුවන්නේ මේ යුගයේදී පමණයි. මේ ඔබ පහත් තත්ත්වයේ සිට ඉතාමත් උසස් තත්ත්වයට පරිවර්තනය වන්නා වූ යුගයයි. ප්‍රශ්නය, මේ දැනුම් මාර්ගෙහි දියුණුවකට පත්විය නොහැක්කේ කුමන විශේෂිත දේ පිළිබඳව සිතීමෙන් හෝ කතා කිරීමෙන්ද? පිළිතුර, නාටකයේ තිබෙනවා නම් මම උත්සාහ දරනවා, නාටකය මාව දිරි ගන්වනවා නම් මම එය කරනවා යන ආකාරයෙන් සිතන හෝ කතා කරන අයට දියුණුවට පත්විය නොහැකි. මෙසේ කීම වැරදි. දැන් උත්සාහ දැරීමත් නාටකයේ තීරණය වී ඇති බව ඔබ දන්නවා. ඔබ උත්සාහ දැරිය යුතුයි. ගීතය, මේ ගිනි සිලුව හා කුණාටුවේ කතාවයි. ඕම් ශාන්ති. මේ ගීතය නිර්මාණය කර ඇත්තේ කලියුගයේ මිනිසුන් විසින් වන නමුත් ඔවුන් එහි අර්ථය අවබෝධ කරගෙන නොමැත. ඔබ යදනි, ඔබලා දැන් වඩාත්ම උසස් සංගම යුගයේ මිනිසුන්ය. සංගම යුගය කියා ලියනවත් සමගම ඉතා උසස් යනුවෙන්ද ලිවිය යුතුයි. දැනුම් කරුණු සිහි නොකිරීමෙන් එවන් වචන ලිවීමට ඔබ අමතක කරනවා. ප්‍රධානම දෙය මෙයයි, එහි අර්ථය වටහා ගන්නේ ඔබ පමණයි. ඉතාමත් උසස් පුණ්‍ය කාලයක් මාසයක් තිබෙනවා. මේ ඉතත් උසස් සංගම යුගයයි. මේ සංගමයත් උත්සවයක්. මේ ඉතා උසස් උත්සවයයි. තමන් දැන් ඉතා දිව්‍යමය උසස්ම උසස් මනුෂ්‍යයින් බවට පත්වන බව ඔබ දන්නවා. උසස්ම සියල්ලන්ටම වඩා ධනවත් පළවෙනි ගණයේ අය වශයෙන් හැඳින්වෙන්නේ ලක්ෂ්මී හා නාරායණ්‍ය. දරුණු සමූල ඝාතනයක් සිදු වී ඉන් පසු පළවෙනි ශ්‍රී කෘෂ්ණ සාගරය හරහා බෝ කොළයක පාවී එන බව ග්‍රන්ථයන්හි සඳහන් වෙනවා. දැන් ඔබට කිව හැක්කේ කුමක්ද? ඔබ ශ්‍යාම් සුන්දර කියා කියන ශ්‍රී කෘෂ්ණ තමයි පළවෙනි කෙනා. ඉන් පෙන්වන්නේ ඔහු තම මහපට ඇඟිල්ල උරමින් පැමිණෙන ආකාරයයි. ලදරුවෙක් ඉන්නේ ගර්භාෂයේ. ඉතින් දැනුම් සාගරයෙන් බිහිවන පළමු කෙනා වන්නේ උසස්ම මානවයා වන ශ්‍රී කෘෂ්ණයි. දිව්‍ය ලෝකය ස්ථාපිත වන්නේ දැනුම් සයුරෙනුයි. අංක 1 ඉතා දිව්‍යමය මනුෂ්‍යයා ශ්‍රී කෘෂ්ණයි. මොහු දැනුම් සාගරයයි, ජල සයුරක් නොවේ. සමූල ඝාතනයක් වන්නේ නැහැ. අලුත් ළමුන් පැමිණි විට පියාට නැවතත් පරණ කරුණු ආවර්ජනය කිරීමට සිදුවෙනවා. ස්වර්ණමය යුගය, රිදී යුගය සහ කලි යුගය යන යුග හතර ඔබ දන්නවා. පස්සන යුගය වන්නේ ඉතා දිව්‍යමය වූ සංගම යුගයයි. මනුෂ්‍යයින් පරිවර්තනය වන්නේ මේ යුගයේදී. ඔවුන් පහත් තත්ත්වයේ සිට ඉතා දිව්‍යමය තත්ත්වයට පත්වෙනවා. ඉතා දිව්‍යමය හෝ සියල්ලන්ගෙන්ම උසස් ලෙස හැඳින්වෙන්නේ ශිව බාබායි. උත්තරීතර ජීවය සත්‍ය ඔහුයි. ඉන්පසු උසස්ම මනුෂ්‍යයින් වන්නේ ලක්ෂ්මි සහ නාරායණ්‍ය. ඔවුන්ව එවන් තත්ත්වයට පත්කළේ කවුද? මෙය දන්නේ දරුවන් වන ඔබ පමණි. ඒ වගේම වීමට අප උත්සාහ දරන්නේ මේ කාලයේදී බව දරුවන් වන ඔබලා අවබෝධ කර ගන්නවා. මෙම උත්සාහය තුළ අපහසු කිසිවක් නොමැත. එය ඉතාමත් පහසුයි. ඉගෙන ගන්නේ අහිංසකේ දුර්වල මව්වරුන් සහ අධ්‍යාපනයක් නොලදා අයයි. ඔවුන්ට ඉතාමත් සරලව පැහැදිලි කර දෙන්න. බලන්න, අහමදාබාද්වල කිසිවක් කන්නේ බොන්නේ නැති බව කියන පූජකවරයෙක් ඉන්නවා. හරි කවුරු හරි ජීවිත කාලය පුරාම කිසිවක් නොකා නොබී හිටියොත් මොකද වෙන්නේ? එය කිරීමෙන් ඔහු තවමත් කිසිවක් ලබා නොමැත. ගසක් පවා පෝෂණය ලබනවා. එය වර්ධනය සඳහා ස්වාභාවිකව පොහොර සහ ජලය ලබනවා. පූජකවරුන්ට යම් ඉර්ධි බලයක් ලැබිය යුතුයි. වතුරේ සහ ගිනි මත ඇවිදින අය බොහෝ සිටිනවා. එය කිරීමෙන් ඇතිවන යහපත කුමක්ද? මේ රාජයෝගා මගින් උපත් ගණනාවක් සඳහා ඔබ ප්‍රයෝජන ලබනවා. නොසතුටට පත් වී සිටි ඔබව උපතින් උපත සතුටු කරවනවා. පියා කියනවා, දරුවනි, නාටකයට අනුකූලව මම ඔබට ගැඹුරු දේ කියා දෙනවා. ඔබ ශිවාට ශංකර් සමග පටලවා ගන්නේ කෙසේදැයි බාබා පැහැදිලි කර දෙනවා. මේ ලෝකය තුල රඟපෑමට ශංකර්ටවත් කොටසක් නැහැ. ශිවා, බ්‍රහ්ම සහ විෂ්ණුට රඟපෑම සඳහා කොටසක් තිබෙනවා. බ්‍රහ්මා සහ විෂ්ණුට තිබෙන්නේ සෑම දෙයකටම යොමු වූ කොටසක්. ශිව බාබාට කොටසක් ඇත්තේ මේ කාලයේදී පමණයි. ඉතින් මේ නිසයි ඔහු දැන් පැමිණ දැනුම දෙන්නේ. ඉන් පසු ඔහු ආපසු නිර්වාණ දේශයට යනවා. ඔහු දරුවන්ට තමන්ගේ මුළු දේ පොළමදී විශ්‍රාමික තත්ත්වයට පත්වෙනවා. විශ්‍රාමික අවධියට පත්වීම යනු ගුරු කෙනෙක් මාර්ගෙන් ශබ්දය අභිබවා යාමට උත්සාහ දැරීමයි. කෙසේ වෙතත් දැන්ම කිසිවෙකුට නිවස බලා යා නොහැක. මන්ද හැම දෙනාම දූෂිතයි, පාපකාරී. හැම දෙනාම උපත ලබන්නේ පාපයෙන්. ලක්ෂ්මි සහ නාරායන් පාපයෙන් තොරයි. ඔවුන් පාපයෙන් උපත ලබන්නේ නැහැ. මේ නිසයි ඔවුන් දිව්‍යමය ලෙස හැඳින්වෙන්නේ. කුමාරින්ද පාපයෙන් තොරයි. මේ නිසයි හැම දෙනාම ඔවුන්ට නමස්කාර කරන්නේ. ඉතින් ශංකරට මෙහි චරිතයක් නොමැති බව බාබා පැහැදිලි කරා. කෙසේ වෙතත් ප්‍රජාපිතා බ්‍රහ්මා අනිවාර්යෙන්ම ප්‍රජාවගේ මිනිසුන්ගේ පියයි. එහෙම නේද? ශිව බාබා ජීවයන්ගේ පියයි, සදාකාලික පියා ඔහුයි. මේ ගැඹුරු කරුණු ධාරණය කරගත යුතුයි. ලොකු දාර්ශකයින්ට ලොකු ගෞරව නාම ලැබෙනවා. පණ්ඩිත් ශ්‍රී ශ්‍රී 108 වගේ නාම ඔවුනට ලැබෙනවා. ඔවුන් බෙනාරිස්වල කොලීජියෙන් සමත්ති මෙම ගෞරව නාම ලබනවා. ඔවුන් ඒ අරගෙන ඉන්නේ පියාට අයිති නාම බව පෙන්වා දෙන්න බාබා ගුප්තාජීව බෙනාරිස්වලට යවුවා. පියාට කියන්නේ ශ්‍රී ශ්‍රී 118 ජගත්ගුරු කියලායි. 108ක මල්දාමයක් තිබෙනවා. ආභරණ 8 ගැන සිහි කෙරෙනවා. ඔවුන් ගෞරවයෙන් සමත් වෙනවා. මේ නිසයි ඔවුන්ගේ මාලා දාමය වෙනස්සන්නේ. ඉන්පසු 108 දෙනාට වඩා පහත් අය ඔවුන්ව වන්දනා කරනවා. මිනිසු ගිනි යාග පවත්වන විට සහ තපස්යා වැනි දේ කරනා විට කුඩා පිළිම 1000ක් හදනවා. සමහරු පිළිම 10000ක්, සමහරු 50000ක්, තවත් සමහරු ලක්ෂයක් පවා හදනවා. ඔවුන් මැටි වලින් මේවා සාදා ගිනි යාග පවත්වනවා. ව්‍යාපාරිකයෙක් බොහෝ සමෘද්ධිමත් නම් ඔහුට කුඩා පිළිම ලක්ෂයක් සෑදීය හැකි. 16108ක මල්දාමයක් පවා තිබෙනවා. පියා මෙහි හිඳ දරුවන් වන ඔබලාට මේවා පැහැදිලි කර කියා දෙනවා. ඔබ සියලු දෙනාම පියාත් සමග භාරතයට සේවය කරනවා. පියාව වන්දනා කරනා නිසා දරුවන්වත් වන්දනා කළ යුතුයි. රුද්‍රා වන්දනාව සිදුවන්නේ කෙසේදැයි කියා මිනිස්සු දන්නේ නැහැ. සියලු දෙනාම ශිව බාබාගේ දරුවන්. මේ කාලයේදී ලෝක ජනගහණය ඉතා අධිකයි. සියලුම ජීව ශිව බාබාගේ දරුවන් වන නමුත් සියල්ලන්ම ඔහුගේ උදව්කරුවන් නොවේ. මේ කාලයේදී ඔබ ඔහුව සිහි කරන තරමට ඔබ දිව්‍යමය වෙනවා. ඔබ වන්දනාවට සුදුස්සන් බවට පත් වෙනවා. මේවා පැහැදිලි කර දීමට කිසිම කෙනෙකුට ශක්තියක් නැහැ. මේ නිසයි ඔවුන් කියන්නේ කිසිම කෙනෙක් සත්‍ය පිළිබඳව ගැඹුරින් දන්නේ නැහැ කියා. තමා දැනුමේ සාගරය කියා පියා පැමිණ පැහැදිලි කර දෙනවා. එම නිසා ඔහු අනිවාර්යෙන්ම දැනුම දෙනවා. දිව්‍ය ගුණාංගයක් පිළිබඳ ගැටලුවක් එහි නැහැ. දෙවියන් දේව ඥානයෙන් කරුණු පැහැදිලි කරනවාද? ඔහුට දැනුමේ මුල, මැද සහ අග පිළිබඳ දැනුම තිබෙන බව ඔබ දන්නවා. දරුවන්ට ඔහු එය කියනවා. මෙම විශ්වාසය ඔබ තුල තිබෙනවා. නමුත් විශ්වාසය තබා ගන්නවා වෙනුවට ඔබ පියාව අමතක කර දමනවා. මෙම ඉගෙනීමේ සාරය වන්නේ පියා සිහි කිරීමයි. පියාව සිහි කිරීමෙන් කර්මාතීත තත්ත්වයට පත්වීමට උත්සාහ දැරිය යුතු වෙනවා. මායා බාධක පමුණුවන්නේ ස්මරණයටයි. ඉගෙනීමට බාධා ඉල්ලවන්නේ නැහැ. ඔවුන් ශංකර ගැන කියන්නේ ඔහු තම දෑස විවෘත කළ හැටියේම විනාශය සිදුවන බවයි. මෙසේ කීම වැරදි. පියා කියනවා මා විනාශය ඇති කරන්නේත් නැහැ. ශංකර විනාශය ඇති කරන්නේත් නැහැ. ඒක වැරදි. දේවතාවරුන් පව කරන්නේ නැහැ. ශිව බාබා මේවා පැහැදිලි කරනවා. මේ ශරීරය ජීවේ වාහනයයි. සෑම ජීවයක්ම තමන්ගේම වාහනය පදවනවා. පියා කියනවා මා මොහුගේ ශරීරය කුලියට ගත්තා. මේ නිසයි මගේ උපත දිව්‍යමය සහ අසහාය උපතක් කියා කියන්නේ. උපත් 84ක චක්‍රය දැන් ඔබේ බුද්ධියේ තිබෙනවා. තමන් නිවහනට ගොස් ඉන් පසු දිව්‍ය ලෝකයට යන බව ඔබ දන්නවා. බාබා හැමදේම ඉතාමත් පහසුවෙන් විස්තර කරනවා. මේ ගැන ඔබ හිත පාරවා නොගත යුතුයි. සමහරු කියනවා බාබා මම ඉගෙනගෙන නැහැ. මට කතා කරන්න බැහැ. කෙසේ වෙතත් ඒක එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම කට ක්‍රියාත්මක වෙනවා. කෑම කනකොට පවා ඔබේ කට ක්‍රියාත්මක වෙනවා. එහෙම නේද? කිසිම ශබ්දයක් නොකර සිටීම කළ නොහැක්ක. බාබා හැමදේම ඉතාමත් සරණව පැහැදිලි කරනවා. කවුරු හරි නිශ්ශබ්දතාවය අප ආරක්ෂා කරන විටදී පවා ඔහු ඉහළට ඇඟිල්ල යොමු කර බාබාව සිහි කරන ලෙස සංඥා කළ හැකි. එකමක පරිත්‍යාගශීලියා වන්නේ දුක නැති කරන්නා සහ සතුට බෙදා දෙන්නයි. දැන් වගේම ඔහු භක්ති මාර්ගයේදීත් දානපතියෙක්. ඉන් පසු විශ්‍රාමික අවධියේදී තිබෙන්නේ සාමය පමණයි. දරුවන් වන ඔබත් වාසය කරන්නේ සාමදේශයේ. තමා තුළ පටගත වූ ඔබගේ චරිතය නොනැවති ක්‍රියාත්මක වෙනවා. දැන් අපේ චරිතය වන්නේ ලෝකය අලුත් කිරීමයි. ඔහුගේ නම ඉතාමත් හොඳයි. දෙව්ලෝ දෙවියන් පියා යන්නයි. ඒ පියා දිව්‍ය ලෝකය නිර්මාණය කරන්නයි. ඔහු අපාය නිර්මාණය කරන්නේ නැහැ. කවුරු හරි පැරණි ලෝකයක් නිර්මාණය කරනවාද? ගොඩනැගිල්ලක් නිරන්තරයෙන්ම හදන්නේ අලුතෙන්මයි. ශිව බාබා බ්‍රහ්මා මාර්ගෙන් නව ලෝකය නිර්මාණය කරනවා. ඔහුට එම චරිතය ලැබී තිබෙනවා. පැරණි ලෝකයේ සේරම මිනිසෙයින් නොනවත්වා එකිනෙකාට දුක් දෙනවා. තමන් ශිව බාබාගේ දරුවන් බව ඔබ දන්නවා. ඉන් පසු ශාරීරික අය ලෙස ප්‍රජාපිතා බ්‍රහ්මා විසින් හදා වඩා ගන්නවා. දරුවනුයි ඔබලා අපට දැනුම දෙන්නේ නිර්මාපකයා වන ශිව බාබායි. එම නිසා ඔහු අපට නිර්මාණයේ මුල, මැද සහ අග පිළිබඳ දැනුම දෙනවා. ඔබේ ඉලක්කය සහ අරමුණ වන්නේ මේ தත්ත්වයට පත්වීමයි. මින් පසු පළිඟු වලින් පිළිම සෑදීමට විශාල වියදමක් දරනවා. මේක ලෝක විශ්වවිද්‍යාලයක්. මුළු ලෝකයම වෙනස් වෙලා හැම දෙනාගේම චරිතය යක්ෂ බවට පත් වෙලා ඔවුන් නොනවත්වා මුල සිට අගටම දුක් විඳිනවා. මේ සත්‍යයේ විශ්වවිද්‍යාලයයි. දෙවියන්ගේ ලෝක විශ්වවිද්‍යාල ඇත්තේ එකක් පමණයි. එය ස්ථාපිත කළේ දෙවියන් වන අතර මුළු ලෝකයම ඉන් ප්‍රයෝජන ලබනවා. හරි වැරැද්ද අතර ඇති වෙනස දරුවන් දැන් අවබෝධ කරගන්නවා. වෙන කිසිම මිනිසෙක් මේ තේරුම් ගන්නේ නැහැ. සත්‍යවාදී වන්නේ එකමක කෙනයි. ඔහු තමයි සත්‍ය ලෙස හඳුන්වන ඔබට හරි වැරැද්ද පැහැදිලි කර දෙන කෙනා. පියා තමයි. පැමිණ හැම දෙනාවම සත්‍යවාදී කරවන්නේ. ඔබ සත්‍යවාදී වූ විට විමුක්තියටත් ඉන්පසු ජීවන මුක්තියටත් පත්වෙනවා. දරුවන් වන ඔබ නාටකය ගැනත් දන්නවා. අනුපිළිවෙලට මුල සිට අගටම නාටකය රඟපෑමට ඔබ පහළට පැමිණියා. නොනැවති ක්‍රීඩාව කෙරෙන අතර නාටකය එන්න එන්නම කෙටි වෙනවා. මෙය මුළුමනින්ම අලුත් දෙයක්. මේ නාටකය පැරණි වන්නේ නැහැ. අනෙක් නාට්‍ය සියල්ලක්ම අභාවයට යනවා. මේ නාටකය අසීමිතයි, අවිනාශී. මෙහි සිටින හැම දෙනාම අවිනාශී නළුවන්. සදාකාලික නාටකය සහ වේදිකාවත් කෙතරම් විශාලද බලන්න. පියා පැමිණ ලෝකය අලුත් කරනවා. මේ සියල්ලකගේම දර්ශන ඔබට ලැබෙනවා. සමීපයට පැමිණෙන තරමට සතුටක් දැනෙන අතර දර්ශන පවා පෙනෙනවා. තම කොටස අවසානය කරා පැමිණි බව ඔබ කියනවා. ඉන්පසු නාටකය නැවතත් ක්‍රියාත්මක විය යුතුයි. ඉන්පසු ඔබ පෙර චක්‍රයේදී රඟපෑ චරිතයම අලුතින් රඟපානවා. ඒ තුල සුළු හෝ වෙනසක් නොතිබිය යුතුයි. එම නිසා දරුවන් වන ඔබ හැකි පමණින් උසස් තත්ත්වයන් දිනාගත යුතුයි. උත්සාහ දරන්න, කලබලයට පත්වන්න එපා. තමාට කිරීමට ඇති දේවල් කිරීමට නාටකය තමව දිඩිමත් කරනවායයි කීම වැරදි. අප උත්සාහ කළ යුතුයි. අච්චා, සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව, පියා, බාප්, දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. දානස්නහ සාරාංශය 1. මෙම අධ්‍යාපනයේ සාරය තම සිහියේ තබා ගනිමින් ස්මරණ වන්දනාව තුළින් කර්මාතීත තත්ත්වයට පත්වන්න. උසස් වීම සඳහා හා වන්දනාවට සුදුසු කෙනෙක් බවට පත්වීමට පියාගේ සම්පූර්ණ උදව්කරුවෙක් බවට පත්වන්න. 2. හරි වැරැද්ද කුමක්ද යන්න පිළිබඳ වූ අවබෝධය සත්‍ය පියාගෙන් දැන් ඔබට ලැබී තිබෙනවා. එම නිසා එමගින් ධාර්මික කෙනෙක් වන්න. බන්ධන වලින් පිරි ජීවිතයෙන් නිදහස් වී මුක්ති හා ජීවන මුක්ති උරුමය දිනා ගන්න. වරදානය, ඔබ අන් අය සමග සෙනෙහස හුවමාරු කරගෙන සියලු දෙනා සහයෝගී කරවා ගැනීමෙන් සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් බවට පත්වේවා. ඔබ දැන් මෙම ඥාණය ලබා දීමේ සහ ලබා ගැනීමේ தත්ත්වය පහසු කර ඇත. දැන් සෙනෙහස හුවමාරු කරගන්න. ඔබ ඉදිරියට එන ඕනෑම කෙනෙකුට ඔබ සමග සම්බන්ධතාවයක් ඇති ඕනෑම කෙනෙකුට ඔවුන්ට සෙනෙහස දී ඔවුන්ගෙන් සෙනෙහස ලබා ගන්න. මෙය සැමට සෙනෙහස දැක්වීම සහ ආදරණීය වීම ලෙස හැඳින්වේ. මෙම ඥාණය නොමැති අයට ඔබ එය පරිත්‍යාග කළ යුතුයි. නමුත් බ්‍රාහ්මීන් පවුලට මෙම සෙනෙහස පරිත්‍යාගයේ මහා දානි කෙනෙකු වන්න. ඔබේ සිතුවිලි තුල පවා සෙනෙහස හැර වෙනත් කිසිවකට ඉඩ නොතබන්න. සැමට සෙනෙහස ඇති විට සෙනෙහසේ ප්‍රතිචාරය සහයෝගීතාවය වන අතර සහයෝගීතාවයේ ප්‍රතිඵලය සාර්ථකත්වයයි. පාඨය, තත්පරයකින් නිෂ්ඵල සිතුවිලි වලට නැවතීමක් ලැබීම යනු තීව්‍ර උත්සාහයක් දැරීමයි. අව්‍යක්ත සංඥාව යෝගාවේ බලයන්ගෙන් ඔබගේ මනසින් තමන් මත සහ අන් අය මත පර්යේෂණ සිදු කරන්න. ඔබේ මනසින් සේවය කිරීම අසීමිත සේවයකි. මිනිසුන් ඔබව ඔබේ මනසින් සහ වචනවලින් සේවය කිරීමේ සාම්පලයක් ලෙස දකින තරමට ඔවුන් ඒ අනුව ආකර්ෂණය වනු ඇත. මෙම අදිෂ්ඨානය තබා ගන්න. එවිට සේවය පහසුවෙන් සිදුවේ. ඔබට වචනවලින් සේවය කිරීමට කාලයක් නොමැති නම් අවම වශයෙන් ඔබේ ආකල්පය සහ ඔබගේ මනස තුළින් සේවය කිරීමෙන් පරිවර්තනයක් ඇති කිරීමට ඔබට කාලය තිබේ. දැන් ඔබ කිසිවකට කාලය නාස්ති නොකළ යුතුයි. නමුත් සේවය පමණක් කළ යුතුය. නිරන්තර යෝගී සහ නිරන්තර සේවාධාරී වන්න ඔබේ මනසින් සේවය කරන්නේ කෙසේදැයි ඔබ නොදන්නේ නම් ඔබට මේ සම්බන්ධතාවය සහ හැසිරීම මගින් සේවය කළ හැකිය. ඕම් ශාන්ති. මාතේශ්වරී ජීගේ ශ්‍රේෂ්ඨ වදන්. මුක්තිය සහ මෝක්ෂය. මෙකල මිනිසුන් මුක්තිය මෝක්ෂය සදාතනික විමුක්තිය ලෙස හඳුන්වයි. මුක්තිය ලබා ගන්නාය උපත් සහ මරණේ චක්‍රයෙන් නිදහස් වන බව ඔවුන් විශ්වාස කරයි. උපත් සහ මරණ චක්‍රය තුළට නොපැමිණීම ශ්‍රේෂ්ඨ තත්ත්වයක් බව ඔවුන් විශ්වාස කරයි. ඔවුන් විශ්වාස කරන්නේ එය ප්‍රතිලාභය බවයි. ජීවන මුක්තිය යනු යහපත් ක්‍රියා සිදු කරන ජීවිතයක් බව ඔවුන් විශ්වාස කරයි. නිදසුනක් ලෙස ධර්මාත්මයන් ධර්මිෂ්ඨ ජීවාත්ම ජීවන මුක්තිය ලබා ඇති බව ඔවුන් විශ්වාස කරයි. කර්ම බන්ධන වලින් නිදහස් වීම ගැන වැටහෙන්නේ අතලොස්සකට පමණයි. එය ඔවුන්ගේම මතයයි. කෙසේ වෙතත් පරමාත්ම දෙවියන් අපට වඩා දී ඇතිබෙන්නේ මිනිස්සේ පාපයන් මත පදනම් වූ ඔහුගේ කර්ම බන්ධන වලින් නිදහස ලැබෙන තුරු. මුල සිට මැද හරහා අවසානය දක්වා වූ දුකින් ඔහුට නිදහසක් වීමට නොහැකි බවයි. මින් අදහස ලැබීමද මනෝස්ථිතියකි. එබැවින් ඔබ ප්‍රථමයෙන් දේවමය ඥානය ධාරණය කළ විට පමණයි ඔබට එම තත්ත්වයට ළඟාවීමට හැකිවන්නේ. එමෙන්ම මුක්තිය හා ජීවන මුක්තිය පිළිබඳ පිරිනමන ඒකායන කෙනා ඔහු බැවින් අපව එම තත්ත්වයට ළඟාවීමට මඟ පාදන්නේ පරමාත්ම දෙවියන්මයි. පරමාත්ම දෙවියන් බොහෝ වර ගණනක් පැමිණෙන්නේ නැති අතර ඔහු අවතාරයක් ලෙස පැමිණෙන බව ඔබ නොසිතිය යුතුයි. ඕම් ශාන්ති.